දහවෙන ප්‍රශ්නය රෝහිණී කුමාර විජයරත්න මෙතන ඉක්මනට අහන්න.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු රෝහිණී කුමාර විජයරත්න මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්න එක වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2022-12-31 අතර විශ්‍රාම ගන්නවන රද රජයේ ගුරුවරුන්ගේ සංඛ්‍යාව 6018 කි. දෙක පිළිතුර අකර්මණ්‍ය වී නැතත් ගුරු හිඟයක් ඇති වී තිබේ. තුන පිළිතුර විශ්‍රාම යාම ඉල්ලා සිටීම සේවය අත්හැර යාම සහ වැටුප් රහිත නිවාඩු මත විදේශගත වීම යන හේතුන් මත පාසල් පද්ධතියේ සැලකිය යුතු ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති වූ අතර එෙහිදී වැඩි වශයෙන් ගුරු පුරප්පාඩු පවතිනු ලබන්නේ පළාත් පාසල් බව නිරීක්ෂණය වූ බැවින් පළාත් පාසල් ඇති වී තිබෙන ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට යෝජනා විය. ඒ අනුව විශ්‍රාම යාම ඉල්ලා සිටීම සේවය අතහැර යාම හා වැටුප් රහිත නිවාඩු මත විදේශගත වීම හේතුවෙන් දිවයිනේ පළාත් පාසල් ඇති වූ සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම යන මැයින් ඉදිරිපත් කළ ලද අංක ED ඇලයිරක් UST ඇලයිරක් 23 ඇලයිරක් 90 හා 2023-08-15 දිනදී අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක අමප 23-1573 ඉරක් 607 ඉරක් 124 හා 2023-09-04 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය මගින් විශ්‍රාම යාම ඉල්ලා සිටීම සේවය අතහැර යාම යන හේතුන් මත දිවයිනේ පළාත් පාසල ඇති වී තිබෙන ගුරු පුරප්පාඩු සඳහා අදාළ පළාත් සභාව විසින් උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන ලබා දී ඇත. ඒ අනුව විශ්‍රාම යාම ඉල්ලා සිටීම සේවය අතහැර යාම යන හේතුන් මත පමණක් ඇතිවන සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා මෙන් අධ්‍යාපන ලේකම්ගේ ED 2 ඇලයිරක් 29 ඇලයිරක් 21 ඇලයිරක් AL 2 6 වෙළු මහා 2023-09-08 දින ඇති ලිපි මගින් සියලු පළාත් බලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව උතුරු පළාත හා නැගෙනහිර පළාත හැර අනිකුත් පළාත්වල පළාත් විසින් මීට අදාළ බඳවා ගැනීමේ නිවේදන නිකුත් කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කරන අවස්ථාවේදී පාස්දාන් ආකාරයෙන් පුරප්පාඩු ගණනය කර ඇත. බස්නාහිර පළාත 5000ක්, දකුණු පළාත 1028ක්, මධ්‍ය පළාත 1067ක්, උතුරු මැද පළාත 1408ක්, වයඹ පළාත 665ක්, ඌව පළාත 590ක්, සබරගමු පළාත 877ක් යනාදි වශයෙන් 10635ක් බඳවා ගැනීම සඳහා එක් එක් පළාත් විසින් නිවේදන නිකුත් කර ආයතුම්පත් කැඳවා විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ අවසන් කර පත්තිම් ලබා දීමට සැරසෙන අවස්ථාවේදී පෙස්සම් ඉදිරිපත් වීම මත අභියාචනාධිකරණයේ රිට් ලබා නියෝග ලබා ගැනීමට කටයුතු කරන නිසා අද දිනේදී එම නඩු දෙකේ නියෝග ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 10635ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තිබුණා. ඊට අමතරව විද්‍යාව, ගණිතය, භාෂා, විදේශ භාෂා, තාක්ෂණ වේදය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට 5450ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන එයින් 1700ක් ජාතික පාල සඳහා බඳවා ගැනීමට ආයතනපත් කැඳවා අවසන් කර ඇත. උසස් පෙළ විභාගයේ අවසන් වෙච්ච වහාම මේ 1700 බඳවා ගැනීමට විභාගයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පළාත් සභාවට පළාත් සභා සඳහා වෙන් කර තිබූ තනතුරු 3750ක් සඳහා මේ වන විට නිවේදන නිකුත් කර විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව උපාධිධාරීන් නව බඳවා ගැනීම 10635ක් සහ 3750ක් ලෙස 14385ක් පළාත් පාසල් සඳහා බඳවා ගැනීමට කටයුතු කර ඇත. අද ලබා දෙන නියෝගය අනුව ලබන සතියේ සිට බඳවා ගැනීම ඒ ප්‍රමාණය කළ හැකිව තිබෙනවා. මීට අමතරව 22000ක් උපාධිධාරීන් සංවර්ධන ධාරීන් අතරින් බඳවා ගැනීමට කටයුතු කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර කිරීම නිසා නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ මත එය ඇනහිට තිබෙන අතර අයදුම්පත් 50000ක් මේ වෙන විට ලැබී ඇත. කෙසේ වෙතත් 11/1/24 වෙනි දින එම නඩුව නැවත කැඳවා ඇත. එදින වෙන විට මේ නඩුව අවසන් වුනොත් එම 20000 බඳවා ගැනීම සඳහා කඩිනමින් විභාගයේ පවත්වා කටයුතු කරන ඇත. ඒ අනුව සමස්ත ගාන 36385ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ විනිවිදට අරගෙන තියෙනවා. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මේක ටිකක් පරණින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. නමුත් අදටත් ඒක ගැළපෙනවා. දැන් අවුරුද්දක් මේ රටේ දරුවන්ට ගුරුවරු 40,000ක හිඟයක් තියෙනවා, 39,000 ගානක්. ඒකේ අර 22,000 සංවර්ධන නිලධාරීන් ඉන්නවා කියලා හිතලා ගුරුවරු 18,000ක විතර හිඟයක් ඇතුව දැන් අවුරුද්දක් ළමයි ගුරුවරු නැතුව දැන් ඔන්න පන්තියක් උඩට ආවා මේ අවුරුද්දේ. එතකොට මට මේ සංවර්ධන නිලධාරීන් කියන්නේ විශේෂ කණ්ඩායමක් නෙවෙයි. නමුත් මම කියන්න ඕනේ සමහර පාසල් පවත්වාගෙන යන්නේ විදුහල්පති සහ සංවර්ධන නිලධාරීන් කීප දෙනෙක්. එතකොට මේ සම්බන්ධයෙන් ඒ තීරණේ ගන්න ඕනේ. මොකද මේ වගේ පාඩුව වෙන්නේ හඬක් නගන්න බැරි, ඡන්දෙත් නැති, ස්ට්‍රයික් කරාට වැඩකුත් නැති දරුවන්ට. ඒ නිසා බලන්න මේ දරුවන්ට මේ නැති වෙච්ච කාලේ ගණන් හදලා බැලුවොත් කොච්චර ප්‍රමාණයක්ද කියලා, ඒක කොහොමද අපි ආපහු අරන් දෙන්නේ කියන ප්‍රශ්නය. අද දරුවන්ට ගුරුවරුත් නැහැ, පාසල් යන්න පොත් ලයිස්තු අරන් දෙන්න ගියාම දෙමව්පියන් ඒක දරා ගන්නවත් බෑ. දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් කොයි දරුවාද පාසල් යවන්නේ කියලා තීරණය කරන්න වෙනවා. පොත් ලයිස්තුවට රුපියල් 20,000ක් විතර යනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් මේ වෙලාවේ අහන්න යන්නේ විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ඇමතිතුමා හැටියට ඔබතුමා මේ සභාවෙදිම තීරණය කරපු තීන්දුව දීපු බොහෝ දේවල් අමාත්‍යංශයට අමතක වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා හතර මං තුන ඔබතුමාට මේ වෙලාවේ මම නැවත වතාවක් මතක් කරන්න ඕනි. මේ ඊට කලින් මම කියන්නුනේ අපිට ගුරුවරු විද්‍යාපීඨවලිනුත් තව අවුරුදු 4ක් යනකම් එන්නේ නැහැ. ඔබතුමා ගිය අවුරුද්දේ තමයි අන්තිමට තමයි 2019 සහ 2020 කියන විද්‍යාපීඨ ගැසට් දෙක නිකුත් කරේත්. එතකොට මෙන්න මේක පේපර් මාකින් කරපු සාමාන්‍ය පෙළ විභාගයේ පේපර් මාකින් කරපු ගුරුවරුන්ගේ පිරිසකට ගෙවලා තියෙනවා, තව පිරිසකට ගෙවලා නැහැ. එතකොට දැන් හෙට අනිද්දා මේ දවස්වල තියෙන උසස් පෙළ විභාගය අවසානයේ ගුරුවරු නැවත වතාවක් එන්න ඕනේ පේපර් මාකින් වලට. එතකොට මෙන්න මේ ගුරුවරුන්ගේ පේපර් මාකින් ගෙවලා නැහැ ඒ දිය යුතු දීමනා. ඒක ඔබතුමාගේ අමාත්‍යංශයට අමතක වෙච්ච එකක්. ඊළඟට ඔබතුමා මේ සභාවෙදිම කිව්ව දෙයක් තමයි අර මං අහපු ප්‍රශ්නෙකටම විදුහල්පතිවරුන්ගේ විභාගයේදී ඒ අය සම්මුඛ පරීක්ෂණයට භාජනය කරපු සියලු දෙනාගේම ලකුණ විනිවිදභාවයකින් යුතුව සිද්ධ විය යුතු නිසා මේ ප්‍රසිද්ධ කරන්න කියලා. නමුත් අද වෙනකන් ඒ අයගේ ලකුණ ප්‍රසිද්ධ කරලා නැහැ. ඒ නිසාම විදුහල්පතිවරුන් ස්ථානගත කරනකොට ගොඩක් පිරිසකට අසාධාරණයක් වෙලා තියෙනවා. විදුහල්පතිකම ලැබීමට අමතරව ස්ථාන ඒ ලැබිච්ච අයටත් අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. ඒ ලකුණ ටික මෙව කරලත් නැහැ. ඒ වගේම 2021 උසස් පෙළ කරපු ළමයින්ගේ විද්‍යාපීඨ ගැසට් එක තාම නිකුත් කරලත් නැහැ. මන්න මේ කරුණු තුන ඔබතුමාගේ අමාත්‍යංශයේ යටතේ මෙතන ඉදිරිපත් කරනවායි කියපු කාරණා තුනක් අමතක වෙලා තියෙනවා. ඒ ගැන මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ හැටියට අහනවා.
ගරු කථානායකතුමනි, අවසාන සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර සමීක්ෂණේ වැඩි ප්‍රමාණයක් ගාස්තු ගෙවලා තිනවා. ඉතින් ටික දැන්ට ගෙවාගෙන යනවා. ඒ නිසා ඊළඟ සති දෙක තුල ගෙවලා අවසන් කිරීමට කටයුතු කළා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ. දෙවෙනි ප්‍රශ්නය ලකුණු ප්‍රදර්ශනය කිරීම අපි පත්වීම් ලබා දුන්න විදුහල්පතිවරු 4672 සේවයට වාර්තා නොකරපු අයත් සමග සම ලකුණු තිබුණු 166ක් හිටියා. ඒ සම ලකුණු තිබුණු 166 බඳවා ගැනීම සඳහා නැවත අවසර ඉල්ලලා රාජ්‍ය සේවා කොමිසමට යවලා තිනෝ. ඒක ලැබුණාම අර ලකුණු ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. තුන 2021 උසස් පෙළ කරපු අයගේ විද්‍යාපීඨ බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය සූදානම් කළා තින්නේ මෙවර අනුගමනය කරන්නේ ඔන්ලයින් ක්‍රමය. ඒක තුලින් අර සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තිබෙන විශාල කාලයක් ගත වීම අඩු වෙනවා. ඒ නිසා ඊළඟ සති දෙක තුලදී අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැනුයි ඒක අවසන් වෙලා තින්නේ ඔන්ලයින් ක්‍රමයට මේ අයිතිපත් කැඳවීම. ඒක අවසන් වෙච්ච ගමන් ගැසට් නිවේදනය නිකුත් කරනවා. එතනින් අපි කරන්නේ අර ගොඩාක් ප්‍රමාදයක් ඇති විය හැකි සම්මුඛ පරීක්ෂණ පැවැත්වන කාල සීමාව අඩු කර ගන්නවා. ඊළඟට විද්‍යාපීඨවල දැනට පුහුණුව ලබා දෙන පාසල් වලට යවලා පුහුණුව ලබා දෙන පිරිස ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසෙට පත්වීම් ටික දෙන්න පුළුවන්. මේ 2024.
හරි, බොහොම ස්තුතියි.
අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා අර මේ පේපර් මාකින් අය ගැන කියපු උත්තරේ ඇහුන්නේ
නැහැ. ඔඩස් එකට ගෙවලා තිනවා. ඉතුරු ටිකට ගෙවාගෙන යනවා. කොහොමද ඊළඟ සතිය දෙක තුල ගෙවලා අවසන් කරන්නේ?
ඔව් මොකද ඒ අයට ගුරුවරු කියන්නේ
ඒ අය නැවත පේපර් මාකින් වලට එන්නත් ඕනේ.
එන්නත් ඕනේ. ආයෙ ස්ට්‍රයික් එකක් එහෙම ගියොත් මං හිතනවා එහෙම නොකරයි කියලා ගුරුවරු. ආයි දරුවෝ පීඩාවට පත් වෙනවා. ආයි විභාග කල්යෑම සිද්ධ වෙනවා. එතකොට ඇත්තටම
මෙතනියේ කාලයේ
උවිත කලින් ප්‍රශ්නෙට ඊට වඩා ගියා ඇමතුමා මේක ලොකු ප්‍රශ්නයක්. දරුවෝ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.
ඒකට කලින්
ඔව් ඇමතුමා ඒ නිසා මම ඔබතුමාට කියන්නේ දැන් ගුරුවරුන්ගේ අර 3/2 වැටුප දෙන්නත් තියෙනවා ඒකත් නොලැබි මේ විදිහට ගුරුවරුන්ව පීඩාවට පත් කරන එක නවත්තන්න කියන එක යෝජනා කරමින් දෙවැනි අතුරු ප්‍රශ්නය ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට මම ලබා දෙනවා.
උ කතානායකතුමනි ගරු අමාත්‍යතුමනි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයත් මේ විශ්වවිද්‍යාල දෙකක් 52කින් අනන්‍යතා දෙකකින් ආරම්භ වුණු පැවැත්මේ තියෙන මේ දෙක ඒකාබද්ධ කිරීමේ තීරණයක් ආණ්ඩුව අරගෙන තියෙනවා කියලා අපිට දැනගන්න තියෙනවා. අදෙහි පළවෙනි සාකච්ඡාව සවස 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නත් තීරණය කළා තියෙනවා. ඒ සඳහා මහෝපාද්‍ය ස්වාමින් වහන්සේලාට කැඳවලා තියෙනවා, ආචාර්යවරුන්ට කැඳවලා තියෙනවා. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දෙකබිදාවක ජනාධිපතිතුමා සඳහන් කළා මහාවිහාරයේ ආශ්‍රිතව නව භික්ෂු විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා කියලා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල දෙකට ශිෂ්‍යයන් බඳවා ගැනීමේදීත් අතිශය සීමාකමක් තියෙනවා. වසරකට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට බඳව ගන්නේ 200ක් විතර ශිෂ්‍ය ප්‍රජාවක් ගිහි පැවිදි දෙකෙන්ම. ඒ වගේම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයට බඳව ගන්නේ භික්ෂුන් වහන්සේලා 100ක් පමණ. ඒතකොට ඉතාම සීමාකමක් සහිතව තමයි බඳව ගන්නේ. ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාල දෙකේම විෂයන් යාවත් කාලීන වෙලකුත් නැහැ, විෂය නිර්දේශයන් උපාධි පාඨමාලා යාවත් කාලීන වෙලත් නැහැ. ඒවා වෙනස් වෙන්නත් ඕනේ. එසේ තිබියදී අපි දන්නවා දැන් මියන්මාරයේ වගේ රටක භික්ෂු විශ්වවිද්‍යාල භික්ෂු වික්ෂ විශ්වවිද්‍යාලම 23ක් විතරක් තියෙනවා. අපේ තියෙන දෙකයි. දැන් මේ දෙකත් එකක් කරන්න යන්නේ කුමන පදරමක් මතද? මේ දෙකටම මේ විශ්වවිද්‍යාල දෙකේම මහාචාර්යවරු, මහෝපාද්‍ය ආමුදුරුවන් වහන්සේලා ඒ වගේම කුලපති, උපකුලපති සියල්ලම විරුද්ධයි. එසේ තිබියදී මේ දෙක ඒකාබද්ධ කරලා එකක් බවට පත් කරන්න යන්නේ කුමන හේතුවක් මතද කියලා මම දැනගන්න කැමතියි ඔබතුමාට.
ගරු කතානායකතුමනි, අනුරාධපුරයේ තියෙන භික්ෂු විශ්වවිද්‍යාල ඉතිහාසය තමයි මුලින්ම තිබුණේ බුද්ධ ශාවක ධර්ම පීඨය හැටියට. මේකේ උසල ප්‍රශ්නයක් ආව සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම්වලදී එතන පවත්වාගෙන යාමේ අපහසුතාවය. මම පිට පෙර අවස්ථාවක අධ්‍යාපන ඇමතියට ඉන්නකොට තමයි අද ඔය ඉසුරුමුණි ඉස්සරහා තිබෙන අක්කර 16ක පමණ ඉඩම් භූමි ප්‍රමාණය ලබාගෙන එතන බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ. දැන් කිසි ගැටලුවක් නැතුව ඒ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යනවා. ඊළඟට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පටන් ගත්තේ අපේ වල්පොල රාහුල ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව විදේශ ධර්ම දූත ව්‍යාපාරය සඳහා භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීම. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හෝමගම පිටුව තියෙන එකෙත් ඒ ඉඩම ලබා දෙනකොට මම ප්‍රධාන ඇමති හැට ඉන්න වෙලාවේ තමයි ওই ඉඩමත් මම එදා රිචඩ් පන් ඇමතිතුමාට ওই ඉඩම ලබා දෙන්න එකඟ වෙලා ලබා දුන්නේ. ඒ අනුව එතන තිබිච්ච කෘෂිකර්ම ඉඩමේ විශාල ප්‍රමාණයක් දීලා තමයි ඔතන තිබුණා ගුරුලුගෝමි කියලා විද්‍යාලයක්. ඒ විද්‍යාලයත් එතනින් ඉවත් කළා තමයි ඔය තියෙන භූමි ප්‍රමාණය දීලා ওই විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. ඉතින් මම දන්න තරමින් නම් මගේ කිසිම අදහසක් නැහැ ওই දෙක එකතු කරන්න. හැබැයි ඔබතුමා කියන ඒ කාරණය මම දන්නවා. ඒ පිළිබඳව අපේ ලේකම්තුමිය ඇතුළු පිරිසක් කැඳවලා තිනවා සාකච්ඡාවට. හැබැයි මගේ අදහස වෙන්නේ මේකේ හොඳම දේ තමයි මහාවිහාරය ආශ්‍රිතව පර්යේෂණ කොටස. දැන්ට අනුරාධපුරයේ තිබෙන බෞද්ධ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියට ආරම්භ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මම හිතන්නේ මේ යෝජනාව මම ලබා දීලා තිනවා. ඒක අද සාකච්ඡාට වාදනය කරයි.
හරි. බොහොම ස්තුතියි. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය අහන්න කියලා. මාය දුන්නේ චින්තකමල් මැතිතුමා.
අහන්න
කියලා. ඉවරමත්තුමා ඒකට පිළිතුරක් දෙනවද සභාගත කරන්න?
සර් සභාගත කරනවා.
දෙවන ප්‍රශ්නයක ඕකි ලගුණවද මෙතනිය?
කල්ලිල්ලනවා.
නමවෙනි ප්‍රශ්නය ඉෂාක් රහුමන් ඇමතුමා ප්‍රශ්නය සභාගත කරන 27:2 ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා 27:2 ප්‍රශ්නය ඔබතුමා ඉන්න ඔබතුමා අවස්ථාව තාම ආවේ නැහැ ඉන්නවා. මේ 20 ඒකට ඊළඟට තියෙනවා. ඒක ඊළඟට තියෙන අවස්ථාව. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ 27:2 ප්‍රශ්නේ. ඒකට මුල් තැන දෙන්න ඕනේ.
ගරු කතානායකතුමනි මේ මට අවසරය තියෙනවද මේ කාරණාවක් මතු කරන්න 27 දෙකට
මෙතන 27 දෙකටද කියනවනම් වඩා හොඳයි
බොහොම ඉක්මනින් කරන්න කමක් නැද්ද
මේ කාලේ ගිහිල්ලා
අලුත් අවුරුද්දේ අවස්ථාව දෙන්න එක ප්‍රශ්නයක් අහන්න මොකද අලි සබ්‍රි මැතිතුමා ඉන්න මොහොතේ මම අහන්න කැමති ගරු කතානායකතුමනි අපිට ආරංචි වෙලා තිබෙනවා අපේ රටේ මුදල් වලින් මිලියන 250ක් වැය කරලා අපේ නාවික හමුදාවේ නාවික යාත්‍රාවක් හූති අරගල කණ්ඩායම් මර්ධනය කරන්නට අපේ රටෙන් එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවායි කියලා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති මේ රටේ පාසල් යන දූ දරුවන්ට කුඩා දරු දැරියන්ට එදිනෙදා ආහාර වේල සපයා ගන්නට බැරි රටක ඒ වගේම කරුණ පරපුර කුඩා ශුද්‍ර මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් විපතටපත් වී තිබෙන මොහොතක විශාල වශයෙන් රැකියාව ප්‍රවර්ධනය වෙන මොහොතක රටේ සමස්ත ලක්ෂ 220ම ඊමහත් අගහ දෙයකට පත් වී තිබෙන මොහොතක මම අහන්න කැමති මිලියන 250ක් කැප කරලා නාවික යාත්‍රාවක් මේ හූති කණ්ඩායම් අරගලකරුවන් මෙල්ල කරන්නට කරන ක්‍රියාවලිය අපේ රටට මොකද්ද ලැබෙන වාසිය අඩුම ගානේ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම එහෙම මිලියන 250ක් ආයෝජනය කරලා ඒ වගේ දෙයක් කරනවා නම් මොකද අපේ රට බංකොලොත් රටක් අඩුම ගානේ අපිට ණය ලබා දුන්නු රටවල් වලින් අඩුම ගානේ බිලියන 25ක්වත් අපේ ණය කපා හරිනවයි කියලා පොරොන්දුවක් දීලා තියෙනවද මොකද අපි රටක් හැටියට රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරන්නට ඕන මේ වෙලාවේ අපේ රටට සාපේක්ෂ වාසියක් තියෙන මොහොතක කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්න ඕන අපි මිලියන 250ක කැපකිරීමක් කරනවා නම් අඩුම ගානේ ජාත්‍යන්තරයේ කියන්න ඕනේ අපි ඔබගේ ණය මෙච්චර ප්‍රමාණයක් කපනවා මේ කරන කැපකිරීමට ඒ වගේ මොකක් හරි එකඟතාවයක් මතද මෙහෙම මිලියන 250ක් කැප කරලා මේ රටේ පොදු ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන වෙනුවෙන් කැප කරන්න පුළුවන් මිලියන 250ක් කැප කරලා මේ අපේ නාවික හමුදාවේ නාවික යාත්‍රාවක් යවන්නේ මේ හූති අරගලකරුවන් මෙල්ල කරන්න මොකද්ද මේක මේ 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 ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න තේරෙන්නේ නැද්ද මේ 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 රටේ මූලික මේ රටේ කුඩා දරුවගේ දැරියගේ ඉඳලා ඇත්තටම ගර්භණී මවගේ ඉඳලා මේ රටේ තරුණ පරපුර පාසල් යන දරුවන් සුසිල් ප්‍රේමජන මැතිතුමා 41,00,000 පාසල් දූ දරුවන් ඉන්නවා ඒ අයට පරිගණක නැහැ මේ මිලියන 250 වෙන් කරන්න පුළන්නේ පාසල්වල පරිගණක ටික ලබා දෙන්න. ඇයි මෙහෙම දෙයක් කරන්න කියන එක මම අහන්න කැමතියි අපේ අලි සබ්‍රි මැතිතුමා.
ඔබතුමා ඔව් හකීම් මැතිතුමා මේ කතානායකතුමා ඔබතුමා දන්නවා ඔබතුමාගේ මාත් ඔබතුමා සමග උගන්ඩා රාජ්‍යයට ගියා රාජ්‍යයට එතනට අපේ ජනාධිපතිතුමා 18 වෙනිදා යනවා නොබැඳි රටවල් වල රාජනායකගේ සමුළුවට හරි දැන් මොකද නොබැඳි ප්‍රතිපත්ති මේ රටේ හරි ඇමරිකන් ගැතිභාවයද ඇමරිකන් ගැතිභාවයේ මෙහෙම මේ ඇමරිකන් රටේ ඇමරිකානුවන්ගේ ඌමනාවට ඊශ්‍රායලයන්ගේ ඌමනාවට අපි මේ හූතීන් මැල්ල කරන්න අපි නාවිකයම යවනවා නම් මොකටද මේ යන්නේ මේ නොමැති රාජ්‍යගේ රාජනායක සමුළුවට අපේ රාජනායක මොකද
මුදල් ඇමතුමා
අරු කතානායකතුමනි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් දැනගන්න කැමතියි මේ අපිට ඉදිරිපත් කරලා තියෙන 27-2 යටතේ ප්‍රශ්නය අහන්න නැවත කාලයක් විපක්ෂ නායකතුමාට දෙනවද මොකද ගරු කතානායකතුමනි මේ මීට පෙරත් මේ සභාවේ තීන්දුවක් ගත්ත 27-2 යටතේ ඉදිරිපත් කරන ප්‍රශ්නවලදී ඒ වරප්‍රසාදය අවභාවිතා කරන්න නැතුව 27-2 යටතේ අහන්න කියලා ඒ හින්දා ගරු කතානායකතුමනි මේකට පිළිතුරු අවශ්‍ය නම් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන්නේ එහෙම නැත්නම් අමතිවරු හැටියට අපිට වෙන රැස්වීම් තියෙනවා අපිට ඒවට සහභාගී වෙන්න යන්න වෙනවා
ඔව් හරි ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න වට යන්නේ නැතුව
අලිසබ්‍රි මැතිතුමාගේ
ඔය අර ඔව් මේ අමිත බණ්ඩාර දෙන්නකම
කතානායකතුමනි
උත්තර දෙන්න මට අවස්ථාව දෙන්න එකක් මේක ඇමරිකාවේ ප්‍රශ්නයක්වත් ඊශ්‍රායලයේ ප්‍රශ්නයක්වත් නෙවෙයි එක දෙක රතු මුහුදේ ආරක්ෂක තත්වය ශ්‍රී ලංකාවට ඍජුව බලපානවා අපි අපේ නැව්ගම ගමනාගමනය රතු මුහුද භාවිතා නොකර දකුණු අප්‍රිකාවේ එහා පැත්තෙන් ගියොත් මේ පැත්තේ බඩු මිල වැඩි වෙනවා
ඒ තත්ත්වය අපේ ආර්ථිකයට බලපානවා. අපි මොන හෝ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට විරුද්ධයි. ඒ ත්‍රස්තවාදයක් අපි මුළු ලෝකෙම ත්‍රස්තවාදයට විරුද්ධයි. ඒක අපේ යුතුකමක් වගකීමක්. අපිට තියෙනවා ජාත්‍යන්තර ගෝලීය වගකීමක්. හැමදෑම ලිංමැඩියෝ වගේ අපි ලෝකෙන් අපිට අවශ්‍ය වෙලාවට අපි උදව් ඉල්ලනවා. අපි ලෝකෙන් උදව් බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙද්දී අපේ ගෝලීය වගකීම අපිට ඉස්ස සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ගරු මැතිතුමනි, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමනි, ඉන්දියාව හඳට රොකට් එකක් ඇරියා. ඉන්දියාවේ ඉන්නවා මිලියන 800ක් අපේ රටේ දුප්පත්ම පුද්ගලයාට වැඩිය දුප්පත්. ඉන්දියාවේ ඉන්නවා මිලියන 800ක්. ඒ සංඛ්‍යාලේඛන බලන්න. දැන් ඉන්දියාව හදනවා ලෝකයේ ලොකුම පිළිරුව හදනවා. ඉන්දියාවේ මෙහෙම ගිහිල්ලා කවුරුත් කියන්නේ නැහැ කක්කුසිතික හදලා ඉන්න, කෑම පිගාන දීලා ඉන්න කියලා. අපි මේකට මැදිහත් වෙන්නේ මේ අපි සමුද්‍රීය රාජ්‍යයක් විදිහට අපි මේ මුහුදේ ගමනාගමනය ඒට වග කියන්න ඕනි. ඒ නිසා අපි අනිත් එක අපි මේකට විපක්ෂනායකතුමනි අපි විශේෂ වේදමක් දරන්නේ නැහැ. දැනටත් අපි ගැඹුරු මුහුදේ අපි මේ යාත්‍රා කටයුතු කරනවා. ඒ පිළිබඳව අපි රටට කිය කිය ඉන්නේ නැහැ. සංඛ්‍යාලේඛන පෙන්න ඉන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනි ඉන්දියානු සාගර කලාපය කියන්නේ ට්‍රැෆිකින් හොට්ස්පොට් එකක්. ආයුධ, කුඩු, මත්ද්‍රව්‍ය, මිනිස් ජාවාරම ඉතා බහුල වශයෙන් වෙන ස්ථානයක්. මේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාවට ශ්‍රී ලංකා පුරවැසියන් විදිහට අපිට ජාත්‍යන්තර ගෝලීය වගකීමක් තියෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ.
බොහොම ස්තුතියි
මහත්මයා. තමයි අතිගරු ජනාධිපතිතුමා
මේ සජිත් මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබට පැටලෙන්නේ නැතු.
නෑ නෑ පැටලෙන්නේ යන කතාවක් නෙමෙයි ගරු කතානායකතුමනි. මම බොහොම කෙටියෙන් කියන්න කැමතියි. මම කනගාටු වෙනවා
මේ 27-2 අතර ප්‍රශ්න
වුණේ. කනගාටු වෙනවා ගරු ඇමතිතුමා බංකොලොත් ශ්‍රී ලංකාව සංසන්දනය කරනවා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් තියෙන ඉන්දියාවත් එක්ක. මං අහන්නේ සංසන්දනාත්මකව
27-2 අතර ප්‍රශ්න ඕක නැහැ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ ඉන්දියාවේ තත්ත්වය. ඒ වගේ මම කියන්න කැමති එතුමා කිව්වා මේ ඉන්දියාව රොකට් එකක් යවලා තියෙනවායි කියලා හඳට. මේ රට රාජපක්ෂලා රොකට් එකක් යවලා බංකොලොත් කරලා තියෙන්නේ. මේ රොකට් එකෙන් බංකොලොත් වෙච්ච රට. ඒක යැත්ත කතාව.
ඒක ඔක්කොම ඉතිහාසය. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අනිත් එක අවසාන කාරණාව. ගරු කතානායකතුමනි පොඩ්ඩක් අහන්නකෝ. ඇමරිකාවේ තියෙනවා 6th fleet එක. 7th fleet එක. නෑ නෑ පොඩ්ඩක් අහගන්න. පොඩ්ඩක් අහගන්න කරුණා කරලා. මම මේ උගන්වන්න හදන්න පොඩ්ඩක්.
අපිට මේ මොහොතේ එකක්වත් වැදගත් නෑ. ඒක ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මං කියන්නේ අඩුම ගානේ ඒගොල්ලෝ තමයි මේ වැඩේට හොඳම. ඕව කරනවා නම් ඇයි අපි යන්නේ? මොකද හේතුව?
හරි
මං ප්‍රශ්න අහන්න.
ඔය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හරි මං ප්‍රශ්න අහන්න.
මං ප්‍රශ්න කරන්න.
හරි. එතකොට හරි නිශ්ශබ්ද වෙයිනේ. හරි. ආස්කු ප්‍රහාරයත් කෝවිඩ් වසංගතයත් සමගම ඇරඹි ආර්ථික අර්බුදයේ හේතුවෙන් අධ්‍යාපනය ලබන දූ දරුවන් ශුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ඇතුළු සමස්ත ජනතාවම දැඩි ලෙස පීඩාවට පත්වුණා. ගෘහයන්ගේ මාසික ආදායම් තත්ත්වය ශීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. මේ නිසාම බොහෝ පිරිසකට සිදු ඇත්තේ සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ණය ලබා ගැනීමටයි. නැතහොත් විවිධ කූට ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වීමට. ඇතැමුන් ණය ගෙවා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම වලට පවා යොමු වී ඇති බව පසුගිය දිනවලදී අපට මාධ්‍ය මගින් වාර්තා වුණා. එබැවින් ජනතාව පත්ව ඇති මෙම ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් රජයේ සුවිශේෂී අවධානය යොමු කරවීම උදෙසා පහත සඳහන් ප්‍රශ්න යොමු කරමි. ඒ වගේම ඒ සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. මෙරට සමස්ත ගෘහ ඒකක ගණන කොපමණද? ගෘහ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම් මට්ටම කොපමණද? සාමාන්‍ය මාසික වියදම් මට්ටම කොපමණද? රජයේ නවතම සමීක්ෂණයට අනුව ගෘහ ඒකක කොපමණ ප්‍රතිශතයක් ආදායම් අහිමිවීම නිසා පීඩා විඳීද? කොපමණ ප්‍රතිශතයක් මාසික වියදම වැඩිවීම නිසා තම දෛනික කළමනාකරණය කරගැනීම අපහසුවෙන් පෙළේද? මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා රජයේ සතුව ඇති නිශ්චිත වැඩපිළිවෙල කුමක්ද? ඒ කියන්නේ ගෘහයක ආදායම් පහළ යෑමත් ගෘහයක වියදම් ඉහළ යෑමත් සඳහා එයට රජය ඉදිරිපත් කරන ප්‍රතිකර්ම මොනවාද කියන එක මම මේ අවස්ථාවේ අහන්නට කැමතියි. රජයේ සතු දත්ත අනුව ආර්ථික අර්බුදයේ හේතුවෙන් කොපමණ ගෘහ ඒකක ප්‍රමාණයක් ණයබරතාවෙන් පෙළේද? එය නාගරික ග්‍රාමීය හා වතු ලෙස වෙන්වෙන්ව පෙන්වා දිය හැකිද? ඔවුන් ණයබරතාවෙන් මුදවා ගැනීම සඳහා රජයේ සතු වැඩපිළිවෙල කුමක්ද? අධික ඖෂධ මිල හා සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන් තමාගේ සාමාන්‍ය ප්‍රතිකාරවලින් බැහැර වූ හෝ ප්‍රතිකාර වෙනස් කළ ප්‍රතිශතය කුපමණ? මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා රජයට ඇති වැඩපිළිවෙල රජය ලබා දෙන විසඳුම කුමක්ද? පාස්කු ප්‍රහාරයේ කෝවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය තුළින් නොකඩවා පීඩාවට පත් ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් සහනයක් ලබා දීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේ? පරාටේ නීතිය යටතේ මේ වන විට කොපමණ පිරිසකකට සිය දේපල අහිමි වීම සිදු වී තිබේද? ගරු කථානායකතුමනි, මම අමතර ඔබතුමාට කියන්න කැමති, අද විවිධ පුවත්පත් අරගෙන බලන්න, පත්‍ර පිටු ගණනාවක එක දිගට තියෙනවා පරාටේ එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරලා මේ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ මේ දේපල වෙන්දේසි කිරීම ක්‍රියාවලිය පරාටේ. දස දහස් ගණනින් මේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 50%ක් දායකත්වය ලබා දෙන, ඒ වගේම 52%කට රැකියා ලබා දෙන මේ ශේෂ්ත්‍රය අද කඩා වැටලා තිබෙනවා. මේ අයට ලබා දෙන සහනය මොකක්ද? රජය මේ සඳහා පරාටේ නීතිය తాවකාලිකව නතරකොට తాවකාලිකව, මොකද අපිට බැංකු ශේෂ්ත්‍රයේ කඩා වැටීමකට අපි යන්නට තුඩු දෙන්න හොඳ නැහැ. ඒ නිසා විශේෂ අරමුදලක් ස්ථාපනය කරලා ඔය ජාත්‍යන්තර ආයතන වලින් ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකක් අරගෙන බැංකින් සිස්ටම් එකත් ස්ටැබිලයිස් කරන ගමන් මේ පරාටේ නීතිය తాවකාලිකව නතර කරන්නට රජය කටයුතු කරනවා. ඒ වගේම මේ පිළිබඳව රජයේ ඉදිරි වැඩ පිළිවෙල කුමක්ද? ආර්ථික අර්බුදයේ හේතුවෙන් තම රැකියාව අහිමි වූ හෝ රැකියාව වෙනස් කිරීමට සිදු වූ පුද්ගලින්ගේ ප්‍රතිශතය කොපමණද? රැකියා අහිමි වන්නන් නැවත රැකියාගත කිරීම සම්බන්ධව රජයේ සතුව ඇති වැඩපිළිවෙල කුමක්ද? වයස අවුරුදු 3-21 අතර අධ්‍යාපන කටයුතුවල නිරත කොපමණ ප්‍රමාණයකට ආර්ථික අර්බුදයේ හේතුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා බාධා පැමිණ තිබේද? ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධ අගැයීම කෙබඳුද? දරුවන්ගේ පෝෂණ තත්ත්වය සමබරව පවත්වාගෙන යෑම ඉලක්ක කොටගත් වැඩපිළිවෙලක් රජයේ සතුවේද? 2023 දෙසැම්බර් 31 වන විට එක් කාණ්ඩයන්හි සමස්ත විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද? පසුගිය වසර තුළ විදුලි බිල නොගෙවීම නිසා විදුලි විසන්ධි කිරීම් කොපමණ සංඛ්‍යාවක් සිදු කර තිබේද? මේ වන විට වාර්තා වන පරිදි විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන තත්ත්වයට පත් ඇති හේයින් ජනතාව මත පටවා ඇති දැරිය නොහැකි විදුලි බිල්පත් ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති පියවර කවරේද? ගරු කථානායකතුමනි, මේ අවසාන ප්‍රශ්නය ගැන මම කියන්න කැමතියි. ඊයේ දිනේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අපි ඉදිරිපත් කරා, මම ඉදිරිපත් කරා මේ රටේ විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන්. ඒකට පදනම වුණේ විශේෂයෙන්ම ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය ඒ අස්තමේන්තුගත ප්‍රමාණයට වඩා උත්පාදනය කරලා තිබෙන නිසා. ප්ලෑන් කරලා තිබුණේ ගිගවොට් අවර්ස් 3750ක් ජල විදුලි නිපදවන්න. හැබැයි සැබවින්ම නිපදවලා තිබෙනවා ගිගවොට් අවර්ස් 4510ක්. ඒ වගේම විදුලි ඉල්ලුමක් ගිගවොට් අවර්ස් 400කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ගල්ලංගුරු බලාගාර අක්‍රිය වීම තුලත් මේ සියලු දේ හේතු කරගෙන අද ලාභයක් ලැබිලා තිබෙනවා මිලියන 26000ක් බිලියන 26ක්. ඒ වගේම 10%ක විදුලි බිල නැංවීම තුල අත්ත වශයෙන්ම තවත් මිලියන 26000ක් බිලියන 26ක ලාභයක් ලැබිලා තිබෙනවා. ඒතකොට මුළු ලාභය මිලියන 52000යි බිලියන 52යි කෝටි වශයෙන් කිව්වොත් කෝටි 5200යි. හැබැයි මේ කාරණාව අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැටියට ඉදිරිපත් කරේ රජයේ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ විදුලි බිල අඩු කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට කටයුතු නොකරන නිසා රජයට පෙළඹීමක් හැටියටත් ඒ වගේම රජය නොකරන්නේ නම් ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවක් අරගෙන රජය නොකරන දේ අධිකරණය හරහා මේ රටේ විදුලි පාරිභෝගිකයින් වෙත ලබා දීමට. ඇත්ත වශයෙන්ම අපිට දැනගන්න තිබෙන ආකාරයට ගරු කතානායකතුමනි, ලක්ෂ 8කගේ විදුලිය විසන්ධි කරලා ලක්ෂ 8කගේ. එතකොට දැන් සමහර විට අපිට කියන්න පුළුවන් අපිට චෝදනා එල්ල කරයි මේ අපි විදුලි අඩු කරන්න ගියේ. මේ විදුලි අඩු කරන්න ගිය මොහොතේ තමයි මේ මූලික අයිතිවාසිකම් පෙස්සම දැම්මේ යන චෝදනාව එල්ල කරන්න පුළුවන්. මම කියන්න කැමති මේ අවස්ථාවේ විශේෂයෙන්ම 2024 ජනවාරි 8 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දිනේ PUCSL එක බොහොම පැහැදිලිව ප්‍රකාශයක් ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂම රාජ්‍ය මාත්‍යතුමා කියලා තිබුණා විදුලි බිල අඩු කරනවා කියන කාරණාව. නමුත් විදුලි ගාස්තු සංශෝධනයේ සම්බන්ධයෙන් යෝජනාවක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා බාර දී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද අද, ඒ කියන්නේ 2024 ජනවාරි 8 වන දින වන විටත් එවැනි යෝජනාවක් මෙම කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව දන්වා සිටිමු කියලා PUCS මහජන උපයෝගීතා කොමිෂන් සභාවත් ප්‍රකාශ පත් කළ තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව රජයෙන් ඉල්ලීමක් කරනවා කෝටි 5200ක ලාභයක් ලබා තිබෙන මොහොතක ඒකේ වාසිය මේ රටේ විදුලි පාරිභෝගික ප්‍රජාවගේ විදුලි බිල අඩු කිරීම තුළ මේ රටේ ජනතාවට මේ රටේ විදුලි පාරිභෝගිකින්ට ඒ වාසිය ලබා දෙන්නේ කියලා ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
එමෙතුමා මුදල් එමෙතුමා
කරු කතානායකතුමනි, අපේ රටේ අස්තමේන්තුගත ගෘහ ඒකක සංඛ්‍යාව 162යි. මේ පැවති ආර්ථික අර්බුදය අස්තමේන්තුගත සමස්ත ගෘහ ඒකක සංඛ්‍යාව 162යි. ආර්ථික අර්බුදයේ බලපෑම නිසා මේකෙන් ගෘහ ඒකක ආදායම අඩු ගෘහ ඒකක සංඛ්‍යාව 60.5යි. මේ ආර්ථික බලපෑම නිසා ගරු කතානායකතුමනි වියදම 91% ප්‍රමාණයක ගෘහ ඒකකවල වියදම වැඩි වෙලා තියෙනවා. ඒකම ආර්ථික අර්බුදයේ බලපෑම නිසා ගරු කතානායකතුමනි ණය වීමට සිදු වූ ගෘහ ඒකක සංඛ්‍යාව 22%යි. නාගරික වශයෙන් එතනින් 24.3%ක් නාගරික, 20.9% ග්‍රාමීය, 42.8% වතුකරය. ඒ වගේම ගරු කතානායකතුමනි මේ රැකියා අවස්ථාවන් අහිමි වීම සම්බන්ධයෙන් ගත්තොත් මේ ආර්ථික අර්බුදය නිසා ප්‍රධාන රැකියාව පමණක් අහිමිවීම් 14.2% වාර්තා වෙනවා. ද්විතීක රැකියා පමණක් අහිමිවීම් 0.05%. ප්‍රධාන රැකියාව සහ ද්විතීක රැකියා අහිමිවීම, ඒකෙන් දෙකම අහිමිවීම 0.04%. රැකියා අහිමි නොවූ ප්‍රමාණය 84.8%. ඒකම කරු කතානායකතුමනි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ වැඩි අවධානයක් මේ 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 ප්‍රශ්නේදී යොමු කරලා තියෙනවා. ඒ අනුව ක්‍රියාමාර්ග කිහිපයක් රජය අරගෙන තියෙනවා. පොදු ක්‍රියාමාර්ග හැටියට රජය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලද අතර මෙමගින් ආනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන දේශීය ව්‍යවසායකයා දිරිගන්වමින් වෙළඳපොළ ප්‍රවේශ අවස්ථාවන් පුළුල් කරන ලදී. එමෙන්ම විදේශ විනිමය අනවශ්‍ය පරිදි පිටට ගලා යාම අවම වීම නිසා ගෝලීය ආර්ථික අර්බුද තත්ත්වයකදී වුවද විනිමය අනුපාතිකය කළමනාකරණය කර ගැනීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී අර්බුදයක් තිබුණත් යම් පහසුවක් දැනුණා. ඒ එක්කම කෝවිඩ් 19 වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය නිසා දුෂ්කරතාවයට පත්ව සිටින සුළුහා මධ්‍ය පරිමාණ ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයන්ට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019 වසරේ සිට බලපත්‍රලාභී බැංකු බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම් වෙත චක්‍රලේඛන කිහිපයක් නිකුත් කර ඇත. ඒ අනුව බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබා දෙන ලෙස ඉල්ලා බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛන 15ක් නිකුත් කර ඇත. එනම් 2019 අංක 15 2020 අංක 4 5 6 5 7 8 හා 10 2021 අංක 1 3 4 5 8 10 12 හා 13 සහ 2022 අංක 2 දරන චක්‍රලේඛ නිකුත් කරන ලදී. බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබා දෙන ලෙස ඉල්ලා බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත චක්‍රලේඛන 11ක් නිකුත් කරන ලදී. ඒ අනුව 2019 අංක 1 2020 අංක 4 5 9 11ද 2021 අංක 4 5 6 හා 9ද 2022 අංක 1 දරන චක්‍රලේඛනයේද නිකුත් කරන ලදී. අදාළ චක්‍රලේඛන අනුව සියලුම බලපත්‍රලාභී බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන හරහා ණය පමාසහන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර සුළුහා මධ්‍ය පරිමාණ ණය ලීසින් පහසුකම් පුද්ගල ණය ණයපත් සඳහාද ණය පමාසහන කාල ලබා දෙන ලදී. එසේම 2023 මාර්තු 2 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත හා 2023 මාර්තු 3 දින සියලු බැංකු නොවන මූල්‍ය ආයතනවල නිකුත් කරන ලද ලිපි මගින් ආර්ථික අර්බුදය නිසා බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන් සඳහා සහන සැලසිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලදී. එවැගේම මූල්‍ය ආධාර ලබා දීම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 165ක අතිරේක ප්‍රතිපාදන ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටීම සඳහා ලබා ගන්නා ලදී. මේ වැඩසටහනේ මේ යටතේ කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා බලපෑමට ලක් වූ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබල ගැන්වීම සඳහා කෙටි කාලීන ස්ථාවර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක්ද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 45ක්ද කුඩා තේවතු හිමියන්ගේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක්ද ලබා දෙන ලදී. කෝවිඩ් වසංගතය නිසා ව්‍යාපාර බිඳ වැටීම හා එම ව්‍යාපාරයන් සේවකයන්ගේ රැකියාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි තාක්ෂණික මූල්‍ය අවශ්‍යතාවයන් දැඩිව ඉහළ යන ලදී. ඒ අනුව ශුද්ධ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබල ගැන්වීම සඳහා කෙටි කාලීන ස්ථාවර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් සහභාගීත්ව මූල්‍ය ආයතන 10ක් එනම් මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, DFCC බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ සෙලාන් බැංකුව හරහා 45% අතර ඉතා අඩු පොලි අනුපාතයක් යටතේ ලබා දෙන ලදී. මෙම රුපියල් බිලියන 14 ආසන්න මුදල කාරක ප්‍රාග්ධන ණය ලෙස කෘෂිකර්ම, දීවර, සංචාරක, ඇඟලුම් ඇතුළු සියලු නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්හි නියැලෙන ශුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා මේ වන විට ලබා දී ඇත. මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව විසින් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ආයෝජන ණය ලබා දීමට වෙන්කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදලින් ඉතිරි වූ ඇමරිකානු ඩොලර් මිලියන 13.5ක මුදල පවතින ආර්ථික අර්බුදය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිවැළ ගැන්වීමට ඔවුන්ගේ කෙටිකාලීන ස්ථාවරකාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු ආයතන 8ක් කරහා 12%ක් 13%ක් අතර පොලි අනුපාතයන්ට ලබා දෙන ලදී. ඊට අමතරව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනිකුත් යෙදවු මානයනය කිරීම සඳහා පහසුකම් සලසන ලදී. බැංකු පද්ධතියේ සහ වෙළඳපොළ තුළ පැවති විදේශ විනිමය හිඟතාවය නිසා අමුද්‍රව්‍ය ආනයනය කිරීම ණයවර ලිපි විවෘත කිරීමේදී පැවති දුෂ්කරතාවයන්ට පිළියමක් ලෙස අඛණ්ඩ සිය නිෂ්පාදක කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් 70ක අරමුදල් වෙන්කර තිබිණි. ඒකම ගරු කථානායකතුමනි, ජනාධිපති තුමාගේ උපදේශ පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් COVID-19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය නිසා ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සිදු වී ඇති බලපෑම තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පවත්වමින් සිටින අතර අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල ලද පසු විශේෂයෙන්ම මේ පරාටේ නීති යටතේ දේපල අහිමිවීම සහ අනිකුත් කටයුතු පිළිබඳව තොරතුරු ලබා දීමේ හැකියාව පවතී. ගරු කථානායකතුමනි, ඊට අමතරව මේ අයවැය යෝජනාවලියේ අඩංගු පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදල් ප්‍රමාණයක් අපි ආසියානු සංවර්ධන බැංකුව විසින් අපිට අනුමැතියක් ලබා දීමට නියමිතව තියෙනවා. මෙයත් අර පෙර පරිදිම බැංකු පද්ධතිය හරහා විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තනි ඉලක්කමක පොලි අනුපාතය යටතේ ලබා ගැනීමට අපි අවශ්‍ය කටයුතු සූදානම් කරනවා ගරු කථානායකතුමනි. ඒ සඳහා තව මාස කිහිපයක කාලයක් ගත වේවි. ඒ වගේම ක්‍රෙඩිට් ගැරන්ටි ඉන්ස්ටිටියුෂන් එක අපි බලාපොරොත්තු වෙනවා ආරම්භ කරලා කටයුතු ආරම්භ කරගෙන යන්න. එතකොට මේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දැඩි අපහසුතාවයක් තියෙන මේ ව්‍යවසායකයන්ට සහයෝගයක් ලබා දීමේ අරමුණින් තමයි මේ ක්‍රෙඩිට් ගැරන්ටි ඉන්ස්ටිටියුෂන් එක සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නියමිතව තියෙන්නේ. ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාරණාව සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් පිළිතුරු ලබා දෙනවා ඇති.
ගරු කථානායකතුමනි, මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කොටසට පිළිතුර ඖෂධ මිල හා සෞඛ්‍ය සේවා ප්‍රවේශම සඳහා අපහසුතා හේතුවෙන් තමන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර වලින් බැහැර වූ හෝ ප්‍රතිකාර වෙනස් කළ රෝගීන් පිළිබඳව මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැත. නමුත් රජ්‍ය රෝහල් සඳහා ප්‍රතිකාර ලබාගෙන පැමිණෙන නේවාසික හා බාහිර රෝගීන්ගේ සංඛ්‍යා මේ වෙනකොට 20%කින් පමණ වැඩි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී ඇත. එසේම ඖෂධ මිල වැඩිවීම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගේ ඉහළ යාමට හා සිදුවන්නක් බවට නිරීක්ෂණය වෙයි. මේ තත්ත්වයට පිළියම් හැටියට පෞද්ගලිකාංශයේ මගින් ඖෂධ සඳහා අධික මිල ගණන් ණය කිරීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග 60ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පාලන මිලක් හඳුන්වා දී ඇත. එසේම රාජ්‍ය ඖෂධ නියදගත් සංස්ථාව මගින් සහනදායි මිලට ගුණාත්මක තත්ත්වයේ උසස් ඖෂධ දිවයින පුරා පිහිටුව ඇති උසස් 53ක් මගින් බෙදා හැරීමට විධිමත් පරිදි කටයුතු කරනු ලැබේ. අවද ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි නිෂ්පාදන දායකත්වය ඉහළ නැංවීමට ක්‍රියා කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක ඖෂධ සහනදායි මිලට ලබා දීමට කටයුතු කරනු ලැබේ. දෙවැනි කොටස පාසල් දරුවන්ගේ පෝෂණ හා සම්බන්ධයෙන් අගීම කෙබඳුද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූල්‍යම දායකත්වයද ලබා ගනිමින් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා අඛණ්ඩ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. පාසල් මට්ටමින් පෝෂණ ඌනතා සහිත දරුවන් හඳුනාගෙන විශේෂ හා වැඩිදුර මැදිහත්වීම සඳහා අවශ්‍ය දරුවන් සඳහා පෝෂණ සායනයන් සෞඛ්‍යවාද නිලධාරි කොට්ටාෂ මට්ටමින් සිදු කිරීම සිදු කරයි. මෙන්ම ළමා රෝග හා පෝෂණ විශේෂඥවරුන් වෙත මේ අය යොමු කරනු ලබන අතර උසර සරලන බර තක්සේරු කර උග්‍ර මන්ද පෝෂණ පෙන දරුවන් හඳුනාගෙන විශේෂ ඖෂධීය ආහාර සහ ප්‍රතිකාර සහ යොමු කරනු ලැබේ. පෝෂණයට බලපාන උනත් රෝග තත්ත්වයන් දරුවන් සහ ප්‍රතිකාර කරනු ලබන අතර ඒ සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශය සක්‍රියව මැදිහත් වේ. කොහොම ස්තුති.
අතුරු පස නැ නේද ගරු? පක්ෂනායකතුමා
වෙන්න මේ විවාදයකට යනවා නෙමෙයි. දැන් ඔබතුමා මගේ ප්‍රශ්නයට කිව්වා
සෞඛ්‍ය භාවිතයේ මේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය භාවිතයේ වෙනසක් සිදුවීමක් ගැන ඔබතුමාට වාර්තා වෙලා නැහැ කියලා. එහෙම කිව්වනේ. නැ දැන් ඔබතුමා බැලුවොත් මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරලා තියෙනවා Household Survey on Impact of Economic Crisis 2023. මම දන්නේ මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව බොරුවක්ද කියන්නේ කියලා. මුළු ජනගහනෙන් 7% තමන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාරක ලබා ගන්නා වූ වැඩපිළිවෙල ආර්ථික අර්බුදය නිසා වෙනස් කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඒක චෝදනා කරනවා නෙමෙයි, ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ ජනසංඛ්‍යාලය කියන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ මොන කොට්ටාසවලද අර 7% ඒ තමන්ගේ සෞඛ්‍ය වේතේ ලබා ගැනීමේ භාවිතය වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම ඍණාත්මකව වෙනස් වෙලා තියෙනවා. ඒ පුද්ගලින්ට අවශ්‍යදායක විදිහට. ඒක ඔබතුමා හොයලා බලලා ඒකට වැඩපිළිවෙළක් යොදන්නේ කියන එකයි යෝජනා කරන මේ චෝදනා කරන්න නෙවෙයි. අනික් කාරණාව ගරු අධ්‍යාපන ඇමතුමා ඔබතුමාගේ තමයි ඇත්තටම මේක උත්තරයක් දෙන්නටත් ඕන. ඔබතුමා දන්නවත් දන්නේ ඒ ජනසංඛ්‍යා ලේඛන වාර්තාවම බොහොම පැහැදිලිව කියලා තියෙනවා වයස අවුරුදු 3 21. ඒ කියන්නේ ගරු කතානායකතුමනි පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා 154.9 මේ රටේ අධ්‍යාපනයේ ලබන ඒ පෙර පාසල් දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා සම්පූර්ණයෙන්ම ආර්ථික අර්බුදය නිසා මේ රටේ අධ්‍යාපනයේ නියැලී සිටින අයට ඍණාත්මක බලපෑමක් සිදු වෙලා තිබෙනවා කියලා. ඉතින් අත් වශයෙන්ම ගරු අධ්‍යාපන ඇමතුමා තමයි ඒ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්නට ඕන.
හරි. විදුහල ඇමතුමා උත්තරයක් දෙන්නම් දෙන ඉක්මනට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නෙත් අහලා පිළිතුරත් ඒ පැත්තෙන්ම දෙනවා. මේ 27-2 අහන එක ප්‍රතිඵලයක් තියනවාද කියලා බලන්න. හරි. කතානායකතුමනි.
ලේකුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලා දිනවා. ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා විසින් අසන ලද ස්ථාවරණීය කුරුසියත්තේ 2 යටතේ 4 ප්‍රශ්නයට මම පිළිතුරු දෙනවා. එතුමා සඳහන් කරපු වයස අවුරුදු 3021 අතර කියන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වුණේ මමම සහභාගී වූ යුනිසෙෆ් ආයතනය විසින් මීට 3කට මාස 2කට පමණ පෙර VMI සිච් එකේ තිබුණ සමුළුවක්. එතෙන්දි තමයි මේ වාර්තාව ජනගත කළේ. ඒකේ මට ආරාධනාවක් තුම මම ඒකේ සහභාගී වුණා. එතකොට මෙහිදී විශේෂ ඒකේ තියෙන ෆිගර්ස් උත් තරගත් එක්ක සමානයි. යුනිසෙෆ් එකෙන් කරපු රිපෝට් එකත් එක්කම. ඒ නිසා ගරු කතානායකතුමනි අපි අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු කිරීමේදී UN ඒජන්සිස් උත් එක්ක බොහොම සමීපව කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අවුරුදු පාසල් ගත වීම සඳහා අවුරුදු 5 සම්පූර්ණ වෙන අතර 3-5 අතර දරුවන් සම්බන්ධයෙන් පෝෂණ කටයුතු වලට විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයත් ළමා ලේකම් කාර්යාලයත් මැදිහත් වෙලා තමයි ඒකට අවශ්‍ය වන්නා වූ පෝෂණ තත්වයන් ලබා දීම කරනු ලබන්නේ. කෙසේ වෙතත් අවුරුදු 5න් පස්සේ වයස අවුරුදු 18 දක්වා විශේෂයෙන්ම වසර 13ක අධ්‍යාපනයත් එක්ක තමයි පාසල් අධ්‍යාපනය එන්නේ. 18න් පසුව 21 දක්වා එන්නේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම. කොහොම වුණත් ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයේ අහන පැහැදිලි කළ මේ ප්‍රශ්නය යොමු කර තිබෙන ආකාරයට ආර්ථික අර්බුදයේ බලපෑම මේ සියලුම පාර්ශ්වයන්ට ඇති වෙලා තිබෙනවා. පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර එසේ බාධා පැමිණි තිබෙනවා. ඔවුන්ට අධ්‍යාපන අඛණ්ඩව කරගෙන යාම අවශ්‍ය පසුබිම සකස් කරගැනී ක්‍රියාමාර්ග අරන් තිනවා. ගරු කතානායකතුමනි පසුගිය වර්ෂයේ මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ 2 සතිය වන විටත් දරුවන්ට අවශ්‍ය වන්නා වූ පාසල් නිල ඇඳුම් ටික රුපියල් බිලියන 605ක් ලබා දීමට අපි කටයුතු කළා තිබෙනවා. රුපියල් බිලියන 19ක් වැය වෙන පෙළපොත් සියල්ල මුද්‍රණය කළ පසුගිය වර්ෂයේ බෙදා හැරිය මේ වර්ෂයේ 80%ක් රට පුරා බෙදා හැරලා තිනවා. පාසල් ආරම්භ වීමටවත් තෙන් නව පාසල් වාරයේ මේ ටික බෙදා හැරීමට කටයුතු කළා තිනවා. දුෂ්කර අති දුෂ්කර හා උදෙසකලා පාසල් සඳහා සිසුන් 747,000කට අපි පාවහන් ලබා දීම දැන් සම්පූර්ණ කළා තිබෙනවා. ඒ වගේම පාසල් සිසුන්ට 130ට වට්ටමක් යටතේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පොත් මිලදී ගැනීමට අවස්ථාව සලසලා දීලා තිනවා. මේ ආයතනය මම බාර ගන්නකොට මිලියන 800ක් TOD එකක් තිබුණා. මේ වෙනකොට මිලියන 1250ක ලාභයක් ලබන තැනට ඇවිල්ලා තිනවා. ඒ නිසාම 130ක වට්ටමක් යටතේ අභ්‍යාස පොත් දැන්ටත් ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තිනවා.
ඊළඟට අඩුවාදම්ලාභී පවුල් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව විවිධ වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වෙන ශිෂ්‍යත්ව වැඩසටහන් වලට අමතරව පෞද්ගලික අංශයේ විශේෂයෙන් LOLC ආයතනයේ රුපියල් බිලියන 1.5ක පොත් බෑග්, පාසල් උපකරණ, අභ්‍යාස පොත් කට්ල බැගින් 1,03,000 වැඩි ප්‍රමාණයකට දිවයිනපුර අපි බෙදලා අවසන් කරලා තිනවා. පළවන වටයේදී පසුගිය වර්ෂයේ පාසල් වල දරුවන් 200ට අඩු පාසල් සියල්ලේම. ඊට අමතරව ඇට්ලස් ආයතනයත් සමෘද්ධි ව්‍යාපාරයත් මගිනුත් මුළු සංඛ්‍යාව 1,05,000 වැඩි පිරිසකට අපි මේ පාසල් උපකරණ ටික ලබා දීලා තිනවා. පෝෂණය සඳහා රජය වෙන් කළ තිබෙන මුදලින් පාසල් 7,908 තෝරාගත්ත මිලියන 1.6 දිවාහර වෙල් ලබා දීලා තිනවා. මේ වර්ෂය සඳහා රුපියල් මිලියන 16,000 වෙන් කළා තිනවා. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාථමික අංශය සම්පූර්ණයෙන්ම දිවාහර වෙල් ලබා දෙන මිලියන 1.6. මීට අමතරව අරමුදලක් පිටියම් සඳහා අවශ්‍ය 50ක් ගෙනල්ලා කටයුතු කරගෙන තිබෙනවා. ඊළඟට ස්කූල් මීල් කොලිෂන් කියන එක ෆින්ලන්ඩ් ආයතනය සහ ෆ්‍රාන්ස් රජයත් එක්ක ඒ ගෙන යන සමුළුවේදී ඇති වූ එකඟතාවයන් අනුව අපි කටයුතු කරගෙන යනවා. USAID, ඒ වගේම Save the Children, World Food Program සහ CSR ව්‍යාපෘති යටතේ ඒ 15 ආදායම් ලබන කොට දරුවන් හඳුනාගෙන ඒවට පෝෂණය ලබා දීම සඳහා අවශ්‍ය පීවර අරගෙන තිනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පස්සේ පෙබරවාරි 2 පාසල් ආරම්භ වෙලා සති 2ක් ක්‍රියාත්මක වෙනවා 3 වාරය. නව වාරය අවසන් වෙන්නේ පෙබරවාරි 19. ඒ වෙනුවට මේ වැඩ පිළිවෙල සියල්ලම ක්‍රියාත්මක කිරීම සඳහා
කොහොම ස්තුති විදුලි වල මතුමා ඉක්මනට උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලයේ ගෘහස්ත කාණ්ඩය 60,31,322, ආගමික හා පුණ්‍ය ආයතන 43,722, පොදු කාර්ය සහ රාජ්‍ය 8,69,198, හෝටල් 627, කර්මාන්ත 70,391, කෘෂිකාර්මික 3,525, මුළු විදුලි පාරිභෝග ගණන 70,18,785. ලංකා විදුලි පුද්ගලික සමාගම 5,11,233 ගෘහස්ථ කාණ්ඩය, ආගමික හා පුණ්‍යායතන 2,705, පොදු කාර්ය සහ රාජ්‍ය 1,02,748, හෝටල් 83, කර්මාන්ත 3,469, කෘෂිකාර්මික නැත. මුළු පාරිභෝග සංඛ්‍යාව 6,20,238, එකතුව 76,39,023. විදුලිය බිල නොගෙවීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය සිදු කළ විදුලිය විසන්ධි කිරීම ගණන 9,65,566, විදුලි පුද්ගලික සමාගම විසින් 98,98,834, එකතුව 10,64,400. 2023-10/30 දින නිකුත් කළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2024 මුල් කාර්තුව සඳහා සිදු කිරීමට නියමිත අයක්‍රම සංශෝධන අදාළ ගණනය කිරීම මේ වනට විදුලි බල මණ්ඩලයේ සිදු කරමින් පවතී. අදාළ යෝජනාව ඉදිරි දින කීපය තුළ මහජන උපේදා කොමිසම් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ගරු කතානායකතුමනි, මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න වලට අමතරව එතුමා අවසානයේදී ප්‍රශ්නයක් මතු කරා. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් ගොනු කරා කියන එක. ගරු කතානායකතුමනි, කැබිනට් මණ්ඩලය රජය තීරණය ගන්නේ විදුලි බිල සම්බන්ධයෙන් නැවත වතාවක් අඩු කිරීම සඳහා තීරණය ගන්න කියලා අපි තීරණය ගන්නේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා. කැබිනට් මණ්ඩල තීරණය දෙසැම්බර් මාසේ 5 වෙනිදා. කැබිනට් ලේකම්වරයා දැනුවත් කරනවා දෙසැම්බර් මාසේ 12 වෙනිදා. විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව තීරණය අමාත්‍යවරයා හැටියට මම දැනුවත් කරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරනවා. ඒ අනුව දෙසැම්බර් මාසේ 31 වෙනිදා ශේෂපත්‍රයේ තිබෙන කරුණු දිහා අවධානය යොමු කරලා අඩු කිරීමට අදාළ කාරණා කරන්න කියලා. මෙතුමාට ආරාධනා කරනවා ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාටත් විපක්ෂයේ නියෝජිතයන්ට සහභාගී වෙන්න කියලා දෙසැම්බර් මාසේ 12 වෙනිදා. මෙතුමා ප්‍රතික්ෂේප කරනවා සහභාගී වෙන්න රැස්වීමට. ඊයේ දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙන්නේ මාධ්‍ය සංදර්ශනයක් විතරයි ගරු කතානායකතුමනි. දැන් අද දවසේ විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කරනවා ඒ යෝජනාව. අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනාව අනුමත වුණාට පස්සේ තමයි මහජන උපේදා කොමිසමට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මහජන උපේදා කොමිසම ගෙන තියෙන කාරණාව හරි එතුමන්ලට තාම ලැබිලා නැහැ. මොකද එතුමන්ට ලැබෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සම්මත වීමෙන් පස්සේ. ඒ නිසා සම්මත වීමෙන් පස්සේ මහජන උපේදා කොමිසමට
ඉදිරි දින කීපය තුළ ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ මහජන උපදෙස් කොමිසම දින 21ක් තියෙනවා මහජන අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතුයි. මහජන අදහස් ලබා ගැනීමෙන් පසුව විදුලි මිල පිළිබඳව තීරණය ලබා දෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව තියෙනවා කියන එක ඒක අපි දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මෙතුමා මාධ්‍ය සාදර්ශන මගින් තව තවත් මම හිතන්නේ විපක්ෂය අතර තරඟයක් ඇති කරගන්න හදනවා. විපක්ෂයේ බලය ගන්න අනුර කුමාරද සජිත් ප්‍රේමදාසද කියන එක.
ඔව් විශ්වති වාසුදේව නායක කරමැතුමාගේ ප්‍රශ්නේ ඇයි සජිත්
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතියි.
මේ විපක්ෂ නායකතුමා මැදින් ඉල්ලන.
දෙලිකෝ මේ මෙතුමා මේ මම මේ සත්භාවයෙන් අහපු ප්‍රශ්නයට ඒ ලබා දුන්නු ඉදිරිපත් කරපු කරුණු වලට මම උත්තර දෙන්නට ඕන. බොහොම පැහැදිලිව අපි ඊයේ දවසෙත් PUCSL ආයතනය මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රත්‍යක්ෂ කරා. ඊයේ දවසේ වෙනකනුත් විදුලි බල මණ්ඩලයෙන් විදුලි බිල අඩු කිරීම පිළිබඳව කිසිම සැලැස්මක් කිසිම යෝජනාවක් අඩුම ගානේ ලියුමක්වත් තිබල නැහැ. එවන් තත්ත්වයක් තුළ අපි මාධ්‍ය සම්දර්ශන ඉදිරිපත් කරනවා කියන එක බොහොම අසාධාරණයි. මාධ්‍ය සම්දර්ශන ඉදිරිපත් කරන්නේ කවුද කින්ද මන්ද කියන එක මේ රටේ ලක්ෂ 220ක් ජනතාව දන්නවා. ඒ නිසා පැහැදිලිව කියන්නට ඕන සත්භාවයෙන් අපි ඉදිරිපත් කරේ මේ කරුණු කාරණා මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය මිලියන 52000ක් කෝටි 5200ක් බිලියන 52ක් ලාභ ලැබමින් මේ රජය තවමත් තටම තටම ඉන්නේ ඇයි විදුලි බිල අඩු කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඒකයි
ගැටලුව. ඒ ක්‍රියාදාමයේ මම හිතන්නේ අමතුම පැහැදිලි කරා. තවත් කතා කරන්න අවශ්‍ය නැහැ නේද අමතුම?
ගරු කතානායකතුමනි, එතුමාට මම හිතන්නේ තේරුම් ගන්න නොහැකියාවක් ඇති. මම පැහැදිලිව කිව්වා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඉදිරිපත් කරන්නේ අද දවසේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඉදිරිපත් කරාට පස්සේ තමයි මහජන උපිතා කොමිසමට ඉදිරිපත් කරන්නේ. ඒක තේරුම් ගැනීමට නොහැකි වීම පිළිබඳව මම කණගාටුවට පත් වෙනවා.
බොහොම ස්තුතියි. ඔව්. ඒ පැක්ෂණයක තුමාගේ වියද ඔබතුමා තවත් ඕකට පැටලෙන්න අවශ්‍ය නැහැ. වාසුදේව නායක කරමැතුමාගේ ප්‍රශ්නෙත් මැච් කරලා.
විපක්ෂණයක තුමා මට ඉදිරි දෙන්න.
මොකද විපක්ෂණයක?
මේ ගැන මම කාංචන විජේසේකර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රකාශ කරා අද දවසේ අධ්‍යක්ෂක මණ්ඩලයට දානවා කියන එක නේද? ඔව්. විදුලි බල මණ්ඩලයට එහෙමද? විදුලි බල අධ්‍යක්ෂක මණ්ඩලයට අද දවසේ එතුමා මේ කටයුත්ත ක්‍රියාත්මක කරනවා කියන එක ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ එතුමා මේ දේ කරන්නට පෙළඹවන්නට ඊයේ දවසේ මූලික ඓතිහාසිකම් පෙක්ෂම ඉදිරිපත් කිරීම ගැන මම බොහොම සතුටු වෙනවා.
හරි හරි ඔය ඇති ඔතනින් ඔය ප්‍රශ්නේ ඇති. ඔව් විදුලි බල එතුමා
ගරු කතානායකතුමනි එතුමාගේ මම හිතන්නේ එතුමාගේ නොදැනුවත්කම් පිළිබඳව රටේ ජනතාවම තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. දෙසැම්බර් මාසේ 5 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගන්නවා. දෙසැම්බර් මාසේ 12 වෙනිදා කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා තීන්දුව දැනුවත් කරනවා. දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් ඉන්න ඕන ශේෂපත්‍රය බලන්න. දෙසැම්බර් මාසේ 31 වෙනිදා ශේෂපත්‍රය බැලුවට පස්සේ තමයි ජනවාරි මාසේ 1 වෙනිදා විදුලි බල මණ්ඩලයේ මේ අලුතෙන් අය ක්‍රමය හදන්න සකස් කරන්න පටන් ගන්න. එතන හදපු අය ක්‍රමය තමයි අද ඔවුන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. එතුමා දැන් එකක් කියනවා, එතුමා කලබල කරලා මේ අපි බලපෑම් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කොහොම හරි දිනා ගන්න කියලා. මට ප්‍රශ්න තියෙන ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික ඓතිහාසිකම් පෙත්සම ඊයේ දානවා. හැබැයි දාලා ඉල්ලනවා සබ්මිෂන් වලට දේට් ඉල්ලනවා පෙබරවාරි මාසේ 14-15. ඈත දිනයක් ඉල්ලන්නේ ඇයි කියලා තමයි මට ප්‍රශ්න තියෙන්නේ. ඉක්මන් දිනයක් ඉල්ල ගන්න තිබුණා.
හරි බොහොම ස්තුතියි. වාසුදේව නායක කරමැතුමාගේ කරුණාකරලා මැතුම ඔය විපක්ෂ නායකතුමා. දැන් ඔබතුමා ඇති වෙන්න ගත්තනේ කාලේ. දැන් 11:36යි. තවත් කාලේ නාස්ති කරන්න නැතුව මොකක්ද අවසාන කාරණා?
මම අහන්න කැමති ගිය අවුරුද්දේ මැද 118කින් විදුලි බිල වැඩි කරන්නට වසර අවසානයේ ශේෂ පත්‍රයක් එනකන් හිටියද?
හරි. ඔව් වාසුනාන කරමැතුමා ඉදිරියට යන්න.
ගරු දෙවොම ගියොත් ඉතින් මේක ඉවර වෙන්නේ නැහැ. අපිට කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔබතුමන්ලා දෙන්න අතර කතාව යාවි අද මුළු උදේවරුම
විදිර්බල ඇමතුමා
ගරු කතානායකතුමනි ඔක්තෝබර් මාසේ මිල සංශෝධනය කරන්න දෙසැම්බර් මාසේ 31 ශේෂපත්‍රය බලලා නෙවෙයි ඒක ඕන එක්කෙනට තේරෙනවා ජූලි මාසේ අගෝස්තු මාසේ ශේෂපත්‍රය බලලා තමයි ඔක්තෝබර් මාසේ දෙන්නේ මෙතුමාගේ කොහෙද තියෙන මන් දන්නේ දෙසැම්බර් මාසේ ශේෂපත්‍රයක් බලලා ඔක්තෝබර් මාසේ හදන්න පුළුවන් කියන එක
හරි බොහොම ස්තුති හරි ඔව් වාසුලනා කරන්න
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතියි ඉතා වැදගත් කාරණයක් බව පේනවා රජයේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම මෑත කාලීන සමීක්ෂණය ඒක ගැන මේ සභාවේ දැන් කීප දෙනෙක්ම කතා කළා ඒ වගේම උත්තර පවා දුන්නා දැන් මම ඉල්ලා සිටින්නේ 60%කට වඩා ආදායම් අඩු වෙලා 92%කට වඩා ඔවුන්ගේ ජීවන වියදම් වැඩි වෙලා
ජාමර සම්පත් මන්ත්‍රණය
37% වෙච්ච දරිද්‍රතාවය මේ මාසයේ වෙනකොට අවසාන වෙනකොට 40%කට නගිනවායි කියන එක තමයි එස්ටිමේන්තු කළා තිබෙන්නේ මේ තත්ත්වයේ යටතේ ඔබතුමා ඒ වගේම අපේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයේ නායකතුමාත් එකඟ වෙන්නේ කියලා මම ඉල්ලා සිටිනවා විවාදයකට මේ වාර්තාව ගැන මේ සමීක්ෂණ වාර්තාව සම්පූර්ණයෙන්ම සභාගත කළා අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ ගැන විවාදයකට අපට අවස්ථාව දෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා මක් නිසාද අද අපේ ප්‍රදේශවල මාස 4ක අඛණ්ඩ වර්ෂාවත් එක්ක මිනිස්සුන්ට රබර් කිරි කපා ගන්න බෑ ඊළඟට අද උණ රෝගයක් පැතිරීගෙන යනවා මේ තත්ත්වයන් යටතේ අපේ ප්‍රදේශ විශේෂ කරගෙන මේ රටේ ඇති වී තිබෙන මේ දරිද්‍රතාවයේ බලපෑම ඒ බලපෑමේ සංඛ්‍යාලේඛන ඉතාමත්ම සංයුක්ත ලෙස අපට මේ සභාවට ඉදිරිපත් කළ විවාදයක් කරන්න පුළුවන් වෙනවා නම් මේ රටේ ජනතාවගේ දැනුවත් වීමට ඒක ඉතාම අවශ්‍යයි ආණ්ඩුවේ අවධානය නැවත යොමු කර ගැනීමටත් ඒක ඉතාම වැදගත් ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි මේ අපි කෝට් ඇඳලා වායු සමීකරණය කරපු සභාවන් තුළ මේ පවතින ජීවන මට්ටමේ ස්වභාවයත් අර අපේ ලක්ෂ ගණන් ජනතාවගේ ජීවන මට්ටමේ දරිද්‍රතාවයත් අතර තියෙන්නේ මහා පරතරයක් මේ නිසා අඩුගානේ මේ විවාදයකට ගැනීමට මේ සභාවට තියෙන වගකීම මා ඉතා බරපතල ලෙස මේ අවස්ථාවේදී ඔබතුමා ඉදිරියේ දන්වා සිටිනවා.